අදාපියනවාද තානාපති වරප්‍රසාද යනතේ නියම අනුමත කිරීම ගරු විදේශ ඇමතිතුමා.
බොහොම ස්තුතියි ගරු කථානායකතුමනි. අපිට නම් ලැබිලා තියෙන තොරතුරු අනුව ලෝකේ තැනින් තැන ඉතුරු වෙලා ඉන්න අන්තවාදී ද්‍රවිඩ කණ්ඩායම් ද්‍රවිඩ අන්තවාදී කණ්ඩායම් මේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් දිවිහිමියෙන් ආරක්ෂා කරනවා. මොකද ඇත්ත වශයෙන්ම මේ රටේ ජාතීන් අතර සමගිය ඇති කිරීමට මුළු ලංකාව පුරාම ඡන්දයගත් ජනාධිපතිතුමා උතුරේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වැඩිම ඡන්ද ප්‍රමාණයක් දෙමළ ජනතාවගෙන් ඡන්දය ලබාගත් සිංහල ජනාධිපතිවරයාව මේ ඒකාබද්ධ විපක්ෂය වගේම ලෝකයේ ඉතුරු වෙලා ඉන්න එල්ටීටී රොත්තටත් ලොකු වමනාවක් තියෙනවා. ඒ නිසා එයගේ කොන්ට්‍රැක්ටුව ලංකාව තුළ ක්‍රියාත්මක වෙන මෙතුමන්ලට කිසි බයක් වෙන්න ඕන නැහැ කියන එක අපිට පැහැදිලි. හොඳටම ආරක්ෂාව තියෙනවා එතුමන්ලත්. මහින්ද රාජපක්ෂට අපිට ආරංචි ප්‍රභාකරන්ට එක පහනක් පත්තු කරලා මහින්ද රාජපක්ෂට දෙවනි පහන පත්තු කරනවායි කියලා මේ දවස්වල. Honorable Speaker, as this house is aware, මේගොලන් දැන් මේ පොඩ්ඩක් ඉන්නවා. මේ ප්‍රධාන කතාව පටන් ගන්න ඉස්සෙල්ලා මේ මගේ මිත්‍රයා දැක්කම යුග දෙකක වෙනස මට නිකන් මතක් වෙනවා. මේ මහා ලොකුවට දේශ ප්‍රේමියෝ වීරයෝ හැටියට පෙන්නනවා මේ මගේ ළඟ තියෙනවා ගන්න කථානායකතුමනි. 31 මාර්තු 2014 අපේ ගරු ඇමතිතුමා
ගරු ඇමතිතුමා ඔබතුමා පනත ඉදිරිපත් කරනවා කියන ටික සදාන් කරලා
ඉදිරිපත් කරනවා. මම ඒකයි කිව්වේ. ඔබතුමා පොඩ්ඩක් ඉන්න. හරි, ඔබතුමාට නම් රුපියල් 2500 ජීවත් වෙලා පුරුදු කෙනෙක්. හරි, නමුත් පොඩ්ඩක් ඉන්න. මේ පටන් ගන්නම්. මේ අපේ මේ ඇමතිතුමා මහලොකුවට කයිවාරු ගහනවා. මේ 2014 විමල් වීරවංශ ඇමතිතුමා කොලොම්බියාවට යනවා. දකුණු අමරිකාවේ කොලොම්බියාව රටට යනවා. අන්තිමට අපේ අමාත්‍යංශයෙන් තමයි ඒගොල්ලන්ගේ ක්‍රෙඩෙන්ෂියල්ස් නිකුත් කරන්නේ. මේ තමන්ගේ අවුරුදු 11 පුතත් ඒකේ නියෝජිතයෙක් හැටියට එක් යනවා මේ ආණ්ඩුවේ වියදමෙන්. මිස්ටර් විභූති වීරවංශ මේ මේකම සභාගත කරනවා. මේ නිකන්
ගරු කථානායකතුමනි, මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මගේ පුතා ඒ ගමනට ගියාට රජයේ සතයක්වත් වීදම් කළා නැහැ. එක සතයක් පුතා වෙනුවෙන් වීදම් කළා.
ගරු කථානායකතුමනි, ගරු කථානායකතුමනි, අපි අපේ පෞද්ගලික ඥාතියෙක් මිත්‍රයෙක් යනවා නම් ඒ අයට විශේෂ වරප්‍රසාද දෙන ලික්වි අපි ඉදිරිපත් කරන්නේ නැහැ. අපි හරි ඒකත් මම ඔප්පු කරන්නම්.
දැන්වා කතා කරලා අත්තද අපද කිව්වනේ.
තමන්ගේ අවුරුදු 11 පුතත් එදා
නියෝජිතේ
සමුළුවේ කොලොම්බියාවේ 7th session of the World Urban Forum. 7th session of the World Urban Forum. Honorable Jyothipala, Honorable
Gunasekara,
Honorable Veerawansa,
we must continue with the dialogue. Garu Vimal Veerawansa mathuma
mantri tuma vaadi wenna ekai mama kiyanne me nikan
mokadda point order. Garu Vimal Veerawansa mathuma
ගරු කථානායකතුමනි, මේ සභාව නොමග යැවීම වැරදි. මගේ දරුවා ඒ ගමනට එක්කන් ගියේ වෙනත් වියද පුද්ගලික වියදමින් මිස රජයේ වියදමින් නෙවෙයි. අනික ඒ දරුවා ඒ සමුළුවට සහභාගී වෙලා නැහැ. ඒ ගරු කතා තමුන්නාන්සල මෙතන බොරු බඩ ගහන්න එපා. ඒ වගේම තමුන්නාන්සට දරුව නැහැ කියලා මම පලි
නැහැ.
තමුන්නාන්සට දරුව
රයිට් දැස්ට් එක නරි ගරු විජයජමතුමනි
හදිත් එක අස්සම් කළා තියෙන්නේ ජීඑල් පීරිස් ඇමතිවරයා. GLPRS ඇමතිවරයා විදේශ ඇමතිවරයා හරි එකම දෙයයි මේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මම කියන්නේ ගල් ගහන්න එපා වීදුරු ගෙවල් වල ඉඳගෙන ගහන ගහන හැම ගලටම අපිට ගල් ලක්ෂයක් තියෙනවා තමයි කරලා ගහන්න.
අපි කියන වචනේ අයින් කරනවා නේද? කියන වචනේ අයින් කරන්න ඕනේ ධර්ම.
මම හිතුවා කියන්නේ මොකද සිංහල වචන.
නෑ නෑ. නෑ ඔබතුමා කා යෝජනා ඉදිරිපත් කරන්න.
මම ඇත්තටම හිතුවේ හොඳ පුරාණ සිංහල වචනයක් කියලා.
ඔබතුමා යෝජනා ඉදිරිපත් කරන්න.
ගරු කතානායකතුමනි
අපි මේ ගරු උදපත් මතන්. මොකද?
ඇස්ස් හවුස්.
මොකද නීජේ ප්‍රශ්නේ?
මට අහන්න දෙන්නෝනේ. මේ පැත්තේ ඉන්නේ තක්කඩියෝ නම් ඒ පැත්තේ ඉන්නේ.
ඉතින් ඒක ඉවරයිනේ අපි හරි ගරු ඇමතුමා ඉදිරිපත් කරන්න.
හරි. තමුසල වගේ අය නම් මම
කතාන්න.
අනේ ඊට වඩා හොඳයි.
හොඳයි.
ඒකට වෙනවට වඩා හොරෙක් වෙනවට වඩා
හොඳයි. හොඳයි. Honorable Minister, you can go ahead with your
Pamegena Adambarai.
හොඳයි ඔබතුමා ඉදිරිපත් කරන යෝජනාව. හොඳයි ඉදිරිපත් කරන කාර්ය යෝජනාව ගන්න මත.
තොපිය දාගෙන අපම
හොඳයි ඔබතුමා. කතා කරන යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාව දෙන්න. ඔව් පොයින්ට් ඔෆ් ඕඩර් අපි මේ විවාද මොකද්ද ගරු මන්ත්‍රීතුමා? මොකද්ද
ස්ථාවර නියෝග 85 යටතේ යම් මන්ත්‍රීවරයෙක් කතා කරනකොට මේ විදිහට බාධා කරන්න ඉඩ බෑ. මේ පාවිච්චි කරන වචන ඔබතුමා බලන්න. මේ වගේ කතා කරන විදිහ බලන්න. මෙතන පාසල් දරුවෝ ඉන්නවා. මේ වගේ කතා කරන්නේ. වහම මේ මේ
ගරු මන්ත්‍රීතුමා. ගරු හරි වාඩි වෙන්න ගන්නවද? වාඩි වෙන්න හරි.
ගරු කතා නායකතුමනි.
අබ පොඩ්ඩක් just one more point of order. ගරු මන්ත්‍රීතුමා කියන්නේ.
කතානායකතුමනි. ගරු කතානායකතුමනි මේ 84
වාඩි වෙන්න. උදේ පද්මසේන ගුණසේකර මැතිතුමා වාඩි වෙන්න. වාඩි වෙන්න. right උදේ අර වහන් වහන්.
Honorable speaker under 84 under 84-4
වාඩි වෙන්න. හරි කතා කරන්න.
Honorable speaker under 84-4 no member shall impute improper motives of to any other member. Honorable speaker, from the beginning of the honorable minister's speech, you know, he was impute improper motives. I think, you know, the decorum of the parliament can be maintained if the honorable,
yeah, honorable minister senior will continue with you.
He will now give you the opportunity to speak.
Please don't disturb him. Garu Amitumar khata karan avasthawa denna
as the house vivada karanna. Sri Lanka, since independence, has been recognized internationally as a respected member of the world community. Sri Lanka's world leaders, as we know, since independence, were held in high regard and welcomed warmly in the important capitals of the world. In fact, the doors of the White House, from the White House to the Kremlin in the Moscow, to Beijing, to New Delhi, to 10 Downing Street, to the European capitals, were all open to Sri Lankan leaders ever since independence until 2005. Sri Lanka was looked upon as a consensus builder on the international stage, playing a role at the UN which was somehow disproportionate to our geographical size, disproportionate to the fact that we are a relatively unimportant little island. Sri Lanka has always, Mr. Speaker, stood for a rules-based international order, focusing on international peace and security. Sri Lanka's pioneering role in the negotiations on the law of the sea is an example, a very important example, of our quest to strengthen the rules-based international order. Honorable Speaker, Sri Lanka, since time immemorial, from historic times, has engaged with the rest of the world. Our ancestors were not afraid to engage. They were not afraid to trade. They were not afraid to explore. Historical evidence proves that they were well known, and our land, whatever name it was called by different names, Serendipity at one point, later Ceylon, and many other names in between. During those ancient times, our country was indeed very well known and written about. It is certainly not by accident that the map of Ptolemy, one of the earliest maps written in the first century, in AD, depicted Sri Lanka much larger than its size. In the first map, Sri Lanka is much larger simply because, according to the ancients, Sri Lanka would have played a much larger role, a much bigger role than our actual size. They considered us a very important country, a very important port, a very important hub in the Indian Ocean. Mr. Speaker, we all know that during the last decade or so, especially since the election of President Rajapaksa, Sri Lanka went against its traditional positions on the world stage, which led this country, which has moved along with the world community, as I said, for many, many centuries, to a form of self-imposed self-isolation. However, thankfully, after the 8th of January 2015, we have succeeded in turning things around, realigning Sri Lanka once again with its traditional persona of engagement and friendship on the world stage, and rebuilding our relations with the international community for the benefit of all our people. Mr. Speaker, Sri Lanka is, of course, not a superpower. Our strength does not rely on acquisition and accumulation of military power. Our strength lies in harnessing our human resources, in building a strong democracy that is accountable to our own people, in protecting human rights, in learning from our past, and building a strong and inclusive nation where all are equal, where individual rights are protected, and where everyone's dignity is upheld, so that Sri Lanka can be an example to other nations emerging from conflict. Our strength lies, Honorable Speaker, in strengthening our judiciary and our law and order system, and in the network that we form within the international community. The partnerships that we forge with countries, both within the region and beyond, and the agreement that we conclude and abide by for increased investment, trade, and commerce. Our success depends on strengthening these attributes to enhance our nation's competitiveness and our soft power, providing our nation and our future generations the durable peace and stability required for the sustained and sustainable progress of all. As a result, the policy of engagement of the government led by President Sirisena and Prime Minister Wickremesinghe, the doors of the world's capitals, which were closed to Sri Lanka, have once again opened for Sri Lanka's leaders and people. Our ports are again a friendly harbor for the international navy. In fact, last month, President Sirisena paid the first official visit to Russia, invited by President Putin himself, in 44 years. In fact, before that, earlier this year, Prime Minister Wickremesinghe went to Australia at the invitation of the Australian government. And this was the first time a Sri Lankan leader has been invited to Australia and given a state welcome since the visit of Sir John Kotalawala in 1954. Likewise, Indonesia, the president was again earlier this year, the first visit by a visiting head of state for 40-odd years. And many, many other countries, we have re-established our ties within the last 2 years. And even the triforces of important and advanced nations in the world are engaging once again with our triforces. Members of the European Parliament last week voted 436 to 199 against objecting to Sri Lanka's readmission to GSP Plus. The European Union has already, in fact, just a few months after this government came into being, lifted the ban on Sri Lankan fish export, again restoring the livelihood of thousands and thousands of fisher folk living on the coast of this island.
The U.S. Millennium Challenge Corporation, again, is engaged with Sri Lanka and named Sri Lanka in December 2016 as a compact eligible country. The World Bank and IMF are now open to lend to Sri Lanka on favorable terms, even though Sri Lanka is a middle-income country. Countries are now forthcoming and are engaged in assisting our officials across a wide spectrum of areas on capacity building and sharing knowledge and expertise. Mr. Speaker, we have before us in this House today for approval in the context of our international engagement, the order published under Section 4 of this Diplomatic Privileges Act No. 9 of 1996. Sri Lanka has been a signatory to the Vienna Convention on Diplomatic Relations since 1978, which defines the framework for international relations between states and codifies diplomatic immunities and privileges. The provisions underlined in the Vienna Convention were incorporated into domestic law by the enactment of the Diplomatic Privileges Act No. 9 of 1996 by the late Foreign Minister, Mr. Lakshman Kadaragama. The privileges and immunities that were requested by international and regional institutions are facilitated means of the Diplomatic Privilege Act No. 9 of 1996. On the 1st of September 1983, Mr. Speaker, the government of Sri Lanka had entered into a status agreement with the International Water Management Institute, IWMI. In terms of the agreement, the institute was entitled to certain privileges and immunities which shall not be less than those granted to the UNDP office in Colombo. Since then, a number of international and regional organizations were interested in setting up their offices in Colombo. As stipulated in Section 3, 4, and 5 of this Act, any regional or international organization having its office in Colombo, which has entered into an agreement with the government, was granted immunities and privileges in terms of Section 5.1 of that, an order made by the Ministry of Foreign Affairs, had to be gazetted and thereafter placed in Parliament before approval. The following international organizations with which the government signed agreements were extended privileges and immunities by Gazette number 1005/23, dated 12/12/1997. The approval of the cabinet ministers was obtained prior to signature. The institutes concerned were the International Irrigation Management Institute, presently known as the International Water Management Institute, or IWM, United Nations Development Agency, signed on the 20th of May 1990. The earlier one was signed on the 1st of September 83. Thirdly, the United Nations High Commissioner for Refugees, signed on the 1st of October 1987. Fourth, Colombo Plan Bureau, 20th February 1996. Fifth, International Labour Organization, 21st March 1988. Sixth, International Committee on the Red Cross, ICRC, signed on
16 June 1990 and 18th.
The ICRC was signed on the 16th of June 1990 and 18/8/2016. World Conservation Union, UCN, 18/1/1993, and Commission of the European Community, the EC, on the 19th of September 1995. However, the Gazette had not been tabled in Parliament following its publication in 97. Consequently, several cases had been filed in Sri Lankan courts where the legality of immunities and privileges as a result of non-placement of Gazette number 1005/23 of 97 was taken up among other issues. As there were cases pending before court, the Ministry of Foreign Affairs had been unable to table the gazette in Parliament at the time. However, there is a Supreme Court judgment in SC Appeal Number 11/2011, dated 25th March 2014, which pronounced in favor of the International Water Management Institute, which was party to the case. This judgment upholds that the immunities and privileges granted to the IWMI become valid when the order made by the minister is published in the Gazette, even though it has not been placed before Parliament. From a legal viewpoint, consequent to this judgment, a judicial precedent has been created for cases of similar circumstances in future. Mr. Speaker, although the Supreme Court has been held that the failure to place the orders before Parliament does not affect the coming into force of the order, the Ministry of Foreign Affairs is of the firm view that it is necessary to rectify this anomaly in order to avoid any further legal complications which would affect Sri Lanka's relations with her international partners and honoring commitments as per international norms and regulations. Therefore, Honorable Speaker, the Ministry of Foreign Affairs sought the advice of the Honorable Attorney General, who advised that it is legally appropriate to regazette the orders and thereafter table the orders in Parliament. My ministry has accordingly taken action to regazette the order of the Ministry of Foreign Affairs and inclusive of the provisions of the addendum to the status agreement of the ICRC signed on 18th August 2016 and the exemptions granted to the Colombo Representative Office and staff of the Export-Import Bank of Korea in accordance with the agreement signed on 13th July 2016. The order and additional modifications were published in Gazette No. 1987/23, dated 5/10/2016, which has been placed before this House for approval. On the 9th of December 2016, the granting of immunities and privileges was discussed by the sectoral oversight committees of Parliament with specific reference to the International Water Management Institute, and it was suggested that the IMI should obtain the approval of the government for water pricing and increase Sri Lankan participation in the governing board for at least one-third. The IWM is a member of the CGIAR, Consultative Group on International Agricultural Research, an alliance of 15 international agricultural research centers. The IWMI has submitted a letter to the Parliamentary Sectoral Committee, headed by Honorable Aluihare, confirming that they will not carry out studies in Sri Lanka that involves consideration of water pricing without the concurrence and involvement of the relevant government agency. They have further stated that their independent board of trustees, including one ex officio member from the host government of Sri Lanka, and that this is consistent with their own charter and the general practice of other CGIAR centers around the world. At an IWMI board meeting held in April 2017, it was stated that IWMI is open to further nominations to the board, including candidates from Sri Lanka. The process of hiring the board members will be a competitive process, and the IWMI further asserted that the duties and functions of the institute in Sri Lanka is in accordance with Articles 6 and 7 of IWMI of Act No. 50 of 2000. With regard to the finances, the IWMI maintaining their accounts in Sri Lankan banks, the financial statements are audited by external auditors and are available in the public domain. They have made available to the Ministry of Foreign Affairs their audit reports of 2015 and 2015 for perusal, and I would also like to table the table the letter sent by the WMI to the secretary of my ministry confirming that that water pricing will not be done without the concurrence and involvement of the relevant government or of our government for the information of this House. Mr. Speaker, taking into consideration what I have explained and the fact that it is the ultimate responsibility of the Ministry of Foreign Affairs to table the order in Parliament, rectifying a long overdue anomaly, the approval of this House is sought for the said orders gathering diplomatic privileges and immunities to the following organization. As I said earlier, again I'm going to repeat, International Water Management Institute, United Nations Development Program, United Nations High Commissioner for Refugees, Colombo Plan Bureau, International Labour Organization, International Committee of the Red Cross, World Conservation Union, Commission of the European Communities, Colombo Representative's Office of the Korea Export Import Bank. Garu Kathanayakathumani, Attawasem Viena Sammutiyanuwa, Eyamyam Varaprasada, Me Ayatanawalta Labadima, Dedas Ekola Hedi, Evele Ape Evakata Hitapu Amati Teka Karana Avastavak Tibunat, E Boho Durata Pratikshepagala Tibuna. Namut Mevage Vedagat Ape Ratateka Vedakarana Ayatana Rasyakata E Labadia Yutu. ජාත්‍යන්තර වශයෙන් අපි එකඟ වූ සම්මුතිය අනුව ලබා දිය යුතු වරප්‍රසාද ලබා දෙන්නට පසුගිය කාලයේ ඇමතිවරයා අසමත් වුණත් මුළු විදේශ සේවාවම ලංකාවේ ජීවත් වූ රාජපක්ෂ රජයේ මම නමින්ම කිව්වොත් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ Paragani, Mini Marum, Adia Karapuaya, Araksha Kirime, Ayatana Bavata, Ape Thana Pati Karyala, Pasugiya Kale, Patwela Tibuna Hati Dang, Toroturu Elidara Venoa. In fact, Mr. Speaker, many of our embassies abroad had become safe houses for criminals who had carried out atrocious activities, killings, kidnappings, and other forms of human rights violations in this country. They were all rewarded by being given placements in our embassies abroad. So that is why I can safely say during the Rajapaksha era, the Sri Lankan embassies abroad had become virtual safe houses for criminals from Sri Lanka. Now look at, I mean, I'm sure we will hear some of these details during the course of the day. Jatyantara sammuti walta ekanga ja apita udaw karana piligatta ayatana walta mewa laba denna akamathi unata Russiyave tamange nyati sahodaraya daagena අවුරුදු 9ක් ඉහි තියාගෙන මේ දැන් මේ වෙනකොට ලංකාවේ උසාවියල විතරක් උද්‍යාංග වීරතුංග කියන හොරා මෙතුමා කියනවා හොරා කියලා ඇත්ත වශයෙන්ම සුද්ධ සිංහලෙන් කියන්න ඕනේ ඒ වචනේ තමයි හිටපු තානාපතිවරයා ඔහුට ලංකාවේ විතරක් දැනට මේව සමහර වෙලාවට ජනතාව දන්නේ නැද්ද පත්තරවල දාන්නේ නැද්ද මන් දන්නේ මේ වෙනකොට නඩු වලින්ම ඒ අයගේ ගිනුම් 14ක් Commercial Bankway, Ginum Dahatarakut, HSBC Bankway, Ginum Dehekut, Freeze Kalla. Freeze Kalla. Eka Danta Nawattala. Ate Satayak Natuwa, Ukraine Rate, Nightclub Eka, Bouncer Hatiyata Hitapu Me Thanapati Warayage, Ginum Dahatare, Dase, පසුගිය කාලයේ පුරා රුපියල් බිලියනයකට වඩා ගනුදෙනු සිදු වෙලා තියෙනවා. රුපියල් මී නෙමෙයි බී. ඔ අපේ ඒකා බද්දේ ඉන්න අර බඩු ටික. රුපියල් බිලියනයකට වඩා මේ මනුස්සයාගේ මේක විතරක් මෙව කරලා දැන් හැංගිලා ඉන්නවා. ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් වෙලා තියෙනවා. අපෙන් හැබැයි හැමදාම හැංගෙන්න බෑ. අපි දන්නවා ඉන්නේ කොහෙද කියලා. ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු අනිත් සහෝදර ඥාතිය මොකද්ද කරන්නේ? ඇමරිකාවේ ඒ තිබුණ අපේ තානාපති කාර්යාලය තානාපති සඳහා අලුත් දේපොලක් මිලදී ගත්තා. ඒ දේපොල මිලදී ගන්නකොට ඒකෙන් ලැබෙන කොමිසමේ කියලා ඩොලර් 3,32,27,35ක් තමන්ගේ ගිණුමේ දාගෙන අන්තිමට පරීක්ෂණය පටන් ගත්ත ගමන් අයිමත් බාර දීලා දැන් වරදත් පිළි අරගෙන ඉවරයි. දැන් අර ගිණුමේ හංග ගත්ත 3,32,000 ඩොලර් මේ රුපියල් නෙමෙයි දැන් බාර දීලා තියෙනවා. බ්‍රසීලියේ දැන් ඒක පටන් ගත්ත එක මම වැඩි කතා කරන්නේ අර හන්දි ගදාල් නන්දි ගදාල් ගැන ලියන අපේ මහා දැන් ජාතික වීරයා පොතක් ලියලා තියෙනවා යුද්ධේ දිනපු හැටි කියලා. හැබැයි ඒ පොතේ තියෙන්නේ ඊලාම්වාදීන් හොයන කරුණු ටික ඔක්කොම. අපි ලෝක වටේ කිය කිය යනවා අපේ හමුදාව ඔය කියපු දේවල් කරේ නැහැ. වැරද්දක් කරපු එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා නම් අපි එයාට දඬුවම් කරන්නම්. නමුත් ලංකාවේ හමුදාව කියන්නේ හොඳ විඤ්ඤාණගූල හමුදාවක්. ලෝකේ හොඳම හමුදාව වුණත් නරක බඩු එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. ඒවට අපි කටයුතු කරන්නම් කියලා. නමුත් මෙන්න මේ හන්දිකාදා ගුණරත්නගේ පොතේ ගෙවල් ගිනි තියනේවා අපි බලන් හිටියලු. මට ඒකෙන් සතුටක් ඇති වුණාලු. පොඩ්ඩක් කියවලා බලන්න. ඇත්ත වශයෙන්ම කාට හරි ලංකාව මොනවා හරි හොඳ වෙලාවට අපේ ආණ්ඩුව ඇවිල්ලා අර මොකද්ද පුටු වෙනුත් අපි මහින්ද රාජපක්ෂව බේරගත්තා. ඉලෙක්ට්‍රික් පුටුවෙන් බේරගත්තා. හැබැයි ඊළඟට යන්න වෙන්නේ රෝද පුටුවට. ඒකෙන් නම් අපිට බේරගන්න බෑ. ඒක හැම කෙනාටම වෙන දෙයක්. සීග්‍රයෙන්ම රෝද පුටුව දිහා යන විදිය අපි දකිනවා. නමුත් මේ වගේ මහා ලොකුට ලියනවා. නමුත් දැන් පැහැදිලි වෙනවා බ්‍රසීලියේ මහා මිනිමැරුමක් වෙලා තියෙනවා. අපේ තානාපති කාර්යාලයේ වැඩ කරපු පුද්ගලෙක් වශයෙන් නිමල් රූපසිංහ නැති රජයේ සේවකයෙක් මෙයා එහෙ නියෝජ්‍ය තානාපතිවරයා වශයෙන් ඉන්නකොට මරා දැම්මා. ඒ මැරුවයි කියන දෙන්නට තෑග්ගක් හැටියට බ්‍රසීලියේ ඉඳලා ඇමරිකාවට ප්‍රමෝෂන් දුන්නා. දැන් මේ වෙලාවේ ඒ පරීක්ෂණය සිදුවෙනවා. නියෝජිත කාර්යාලයේ නිව්යෝර්ක් වල හිටපු මම නම කියන්නේ. නමුත් අර ජනාධිපතිතුමාගේ වියදම් වලට මොකද ඒ කාලේ ගුවන් යානා පිටින් එක් යන්නේ. ඉතින් ඒවට වියදම් කියලා සැරින් සැරේට ඉල්ලනවා. බලනකොට මේවත් මේ සාක්ෂි ඇතුව කියන ඒවා. මේ පුද්ගලයා තමන්ගේ ගිණුමට ඒ යවපු ඒවයින් ඩොලර් 50,000ක් දාගෙන තියෙනවා, 60,000ක් දාගෙන තියෙනවා. ඒ කියන්නේ ඩොලර් ලක්ෂයක් තමන්ගේ ගිණුමට දාගෙන ඒකට ඉස්සෙල්ලා තවත් ඩොලර් 20,000ක් ලබාගෙන.
පොකට් මනි කියලා
ඉන්නේ. පොකට් මනි. මෙන්න මේ කාලේ තානාපති සේවයේ හැටි. ලොස් ඇන්ජලිස් දැන් පරීක්ෂණ පවත්වාගෙන යනවා. ගෝඨාභය රාජපක්ෂගේ පුතා මම එදත් කිව්වා මෙතන. මහා ලොකුවට නැහැ කි කී කෑ ගහනවා. අපි ඒක දැන් ඔප්පු ඔබේ ඔක්කොම පරීක්ෂණ කරනවා. පුතයි නෝනයි අවුරුදු දෙකක් තිස්සේ කොන්සල් ජෙනරල්ට අයිති නිවාසේ ඉඳලා තියෙනවා. මෙහෙන් යවලා තිබුණා රයිවල්ලා දෙන්නෙක්. මෙහෙනුත් පරිගත්තා PhD එකෙන්. එහෙනුත් පරිගත්තා. ඒ අයගේ කට උත්තර ලබාගෙන දැන් අපි පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම බර්ලින් මේ පෙරේදා බලනකොට ලසන්ත වික්‍රමතුංග ජනමාධ්‍යවේදියා මිනිමැරුම් ඝාතනයේ
අවශ්‍යම කෙනෙක් බලනකොට මෙන්න අපේ අස්සේ ඉන්නේ බර්ලින් තානාපති කාර්යාලයේ. ඒ කාලේ ගෝඨාභය දාලා වැඩ කර කර ඉන්නවා. මෙන්න මේ විදිහටයි ඇත්ත වශයෙන්ම තව කොච්චර වෙලා තියෙනවද? එහෙමනම් ඒකයි මම වැඩි කාලේ මේව කතාවේ දවස් අද දවසම මොනවට ඉල්ලුවද මන් දන්නේ නැහැ දවසක්. හැබැයි දවසක් දීලා තියෙනවා. ඉතින් අපි ඒවත් කියන අවසාන වශයෙන් තව එකක් කියන්න ඕනේ. දැන් අපි ඇත්ත වශයෙන්ම ඓතිහාසික වෙසක් උත්සවයකට ලෑස්තියි. එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය ප්‍රථම වතාවට ලංකාවේ සැමරෙනවයි කියන එක, ළමිහේ සමරන්න ලෑස්ති වෙනවයි කියන එක දැන් අපි දන්නවා. එන සතියේ නරේන්ද්‍ර මෝදී ඉන්දියාවේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ආරාධිත අමුත්ත හැටියට නේපාලයේ ජනාධිපතිතුමා ඇතුළු තවත් රාජ්‍ය නායකයන් මේ කලාපයේ විශාල රාජ්‍ය නායකයන් සහ ඔවුන්ගේ නියෝජිතයන් විශාල පිරිසක් සහිතව වෙසක් උත්සවය ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර උත්සවයක් බවට පත් කිරීමේ ප්‍රධාන කටයුත්ත කරනවා. මෙතෙන්දී අපි මතක් කරන්න ඕනේ මේ කටයුත්ත මුලින්ම කරේ ඇත්තෙන්ම චන්ද්‍රිකා ජනාධිපතිතුමිය ඉන්න කාලේ. ලක්ෂ්මන් කදිරගාම ඇමතිතුමයි මේ අපේ එතකොට නියෝජ්‍ය ඇමති වෙලා හිටියේ අපේ ලක්ෂ්මන් කිරියල්ල, අද අපේ සභානායකතුමා. අපි ඇත්තටම චන්ද්‍රිකා මැතිනියටත් ලක්ෂ්මන් කදිරගාම ඇමතිතුමාට අද නොහිටියත්, ඒ වගේම කිරියල්ල ඇමතිතුමාටත් මේ වගේ දෙයක් රට වෙනුවෙන් හිතලා කරපු එක ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒකට විශාල කීර්තියක් ගේනවා. හැබැයි කවුරු හරි කියනවා නම් මේක මේ ලංකාවේ ප්‍රථම වතාවට ජාත්‍යන්තරව වෙසක් උත්සවය ක්‍රියාත්මක මේ කරන ප්‍රථම වතාවයි කියලා ඒක වැරදි. මොකද 2014
අපේ මේ සිඩ්නි මැතිතුමා ප්‍රකාශ කරනවා දැන් වෙසක් දිනේ අපි සමරනවා කියලා. එදාට කළුකොඩි දානවා කියනවා. එතකොට විදේශ ඇමතිතුමනි අපි රටට අපකීර්තියක් ඇති වෙනවා නේද? මුළු රටම කළුකොඩි දාන්නේ කියලා කිව්වා. මේ
කළුකොඩි දාන උන්ට දාලා බලන්නේ කියන්නේ. හොඳයි. ඒක අනිත් එක විශේෂයෙන්ම අපේ අර කියපු විදිහට මේ වගේ පූජනීය දවසක වෙසක් දවස පූජනීය දවසක්, ඒ වගේම නත්තල් දවසේ, එහෙම නැත්නම් මහමැතිතුමාගේ උපන්දිනේ හෝ වෙන කිසි ආගමික දවසක කළු පොඩි දාන්නට ඉඩ තියන්නේ නැහැ. ඒ කළු පොඩි දැමීම තුලින්ම ඒ අයගේ බංකලොත් මානසිකත්වය මං හිතන්නේ ලෝකෙටම පැහැදිලි වෙනවා. ඒ අයට මං කියන්නේ තව ඊළඟ අවුරුදු 10ටම පසුගිය පළවෙනිදා වගේ ගෝල් ෆේස් එක පුරුපුරුව ඉන්න පුළුවන් කළු පොඩි නම් දාන්න ඉන්න එපා. එච්චරයි අපි කියන්නේ. හැබැයි මම මේ කිව්වේ මේක මේ පළවෙනි වතාවේ නෙමෙයි, මේ වෙසක් උත්සවය ජාත්‍යන්තරව සමරලා තියෙන්නේ. මේ උදාහරණයක් හැටියට ගත්තොත් 2014 දිත් වෙසක් උත්සවය ජාත්‍යන්තරව සමරලා තියෙනවා. මේ සමරන්න අපේ ජනාධිපති ආර්යාව, චිරන්ති රාජපක්ෂ මැතිනිය සහ එතුමියත් සමග හිටපු විශේෂ නියෝජිත කණ්ඩායමක් යුනෙස්කෝ ආයතනයේ වෙසක් උත්සවය සමරන්නේ කියලා යුනෙස්කෝ ආයතනයේ විසින් කරන ලද වෙසක් උත්සවය සමරන්නේ කියලා පැරිසියට ගියා. දවස් තුනකට, රාත්‍රී තුනකට. මේ රාත්‍රී තුනකට වියදම කීයද? 150,000. මේක සත්‍යයක් නෑර මේ ඇත්ත. අපේ ජනා මේ ජනාධිපති ආර්යාවට ඉන්න ඕනේ කිව්වේ මොන හෝටලේද? ජෝර්ජ් ෆිෆ්ත්, පස්වෙනි ජෝර්ජ් රජුරුවන්ගේ නමින් තියෙන හෝටලේ. මට ආරංචි එංගලන්තේ එලිසබත් මහරජිනිත් ඒක ගණන් වැඩි කියලා ඉන්නේ නැතිලු. නමුත් එලිසබත් රජිනිටත් ගණන් වැඩි වෙච්ච මේ ජෝර්ජ් ෆ්‍රැන්ක් එක අපේ ලංකාවෙන් ගියපු රජිනිට ඉන්න ඕන වුණා. එක රාත්‍රියකට ශිරාන්ති රාජපක්ෂ මහත්මිය හිටපු ඒ කාමරේ වියදම කාමරේට විතරක් යුරෝ 20,000.
Vehicle hire එක රුපියල් ලක්ෂ 76යි domestic ඒ කියන්නේ loot සොල්ට ගිහිල්ලා රක අපේ
මේ කාලේ අවශ්‍ය
ආගමේ
running out of
මම ඉක්මනට ඒ එතනට ගිහිලා තියෙනවා අද කොහොම හරි රුපියල් ලක්ෂ 250ක් වියදම් වෙලා තියෙනවා ගිහිලා තියෙනවා අනේ පව් අර දේශී ආච්චි ගිහිල්ලා තියෙනවා දේශී මැතිනියත් අර ලංකාවේ හැම තැනම අර තමන්ගේ මුණුපුරාලට ඉඩ කඩන් අනන් දීලා තියෙන මේ දේශී මැතිනියත් එක එනුත් මේ මේ කණ්ඩායම ඉඳලා තියෙනවා අය විතරක් නෙවෙයි බලනකොට මේ අර කාමරේ තිබුණ අර මේ මේ මොකද්ද ෆ්‍රිජ් මිනි බාර් එක තුන්සරයක් පුරවන්න උනාලු මේ නාකින ඕනලා දෙන්න විතරක් ඔක බිබී හිටියද මන් දන්නේ මේ වෙසක් දවස්වල මොකටද ඕව පුරවන්නේ
අද කාලේ නම් අවසන්
කාලේ අවසන් මේ මෙන්න මේ විදියට මෙන්න මේ මේකයි මම මේ මොකක්දවත් නෙමේ සමහරයි නෑ ඇත්ත බිල මේක මේ මොකද මේ බිල අපි අපේ තානාපති කාර්යාලයෙන් තමයි බිල හෝටලයට ගෙවන්නේ. අපෝ මේගොල්ලන්ට මේවා හොරකම් කරන්න ඕනේ නෑනේ. ඊට කෝටියක් විතර ඊට වඩා තිබුණානේ. ඡන්ද දවස විතරක් කන්ටේනර් 10ක රුපියල් 5000 නෝට්ටු රටට පිටක් කරා ඒවයින් තමයි ඔය මේ මේ දින තිය මිනිසුන්ට ගෙවන්නේ. මම මේවා වක්කීමෙන් කියන්නේ. නමුත් වෙන මේකයි ඇත්ත තත්ත්වේ මම මේ පෙන්වන්න හැදුවේ යුග දෙකක වෙනස ගරු කතානායක එදා වෙසක් දිනේ සමරපු හැටි අද වෙසක් දිනේ සමරන හැටි ඒ වගේම එදා රාජතාන්ත්‍රික නීති රීති තමන්ගේ හෙංචයියලට තමන්ගේ ගෝල බාලයන්ට කතානායකතුමා නම් කිව්වා ඒක පාවිච්චි කරන්න එපයි කියලා හැබැයි මං අයිමත් පාවිච්චි කරන්න වෙනවා මං හිතන්නේ වෙන වචනයක් නැහැ රාජපක්ෂ ආණ්ඩුවේ පාර්ලිමේන්තුතුමා තොප්පිය දාගත්තී දන්නේ නැහැ කමන්නේ ඔක්කොම සලකන්න තමයි මේ තානාපති කාර්යාල පාවිච්චි කරේ එසේ කියමින් මෙම ඉතා වැඩගත් පනතට තමුන්වහන්සේලාගේ සහයෝගය ලබා දෙන්නේ කියලා මම මගේ වචන ස්වල්පය අවසන්
honorable රවුෆ් හකීම් we have only
so I will continue up to the
70 break. You want to continue after he has only 10 minutes Mr. honorable Douglas Allen
he wants me to speak first
We are only left with another 17 minutes.
Yeah, yes, that would be enough.
So one of you all can finish before lunch.
I will.
Okay, thank you very much. Honorable Rauf Hakim.
Yes, Bismillah ar-Rahman ar-Rahim. Honorable Deputy Speaker, my friend, the Honorable Minister of Foreign Affairs, has presented this motion to include some of the international organizations having their offices in Sri Lanka to be brought under the Diplomatic Privileges and Immunities Act, one of which is the International Water Management Institute, which has set up its head office not far away from this August Assembly. Which has been serving the water sector in this country as well as in the entire world. And as a matter of fact, I must appreciate that through this bill being adopted, we'll be able to extend the diplomatic privileges and immunities to these important international organizations which have a presence in this country. Having said that, I want to digress for a moment to deal with an issue of concern to almost all the Sri Lankans, not just the Muslims in this country, relating to the our stand towards the cause of Palestine. It is a matter of regret that repeatedly we appear to be taking up a position of ambivalence, particularly when resolutions condemning the actions of Israel in the occupied territories, which affect UNESCO-preserved heritage sites, are moved in the Executive Council of UNESCO. Now, last year too, it was reported that Sri Lanka has abstained when a motion to condemn the actions of Israel was brought before the UNESCO. Regarding that matter, the Honorable Dinesh Gunawardena raised issue in Parliament, and the Honorable Minister was kind enough to give a detailed reply. And I am pleased to quote from some portions of that reply, which is which somewhat goes to pacify the strong supporters of the Palestinian cause in this country. But nevertheless, I must add some reservations here, because to us, we are somewhat dismayed and disappointed that we are missing the point here. I am in total agreement with the Honorable Minister when he reiterates throughout in his reply that the friendship between Palestine and Sri Lanka is as strong as ever, and that the cause of the Palestinian people and the commitment of the Palestinian cause has been a consistent and core feature of Sri Lanka's foreign policy, maintained by all governments ever since we recognized the state of Palestine way back in 1988. I am not at cross purposes with the Honorable Minister on that statement. It may be so, but a few days ago, once again in the UNESCO EXCO, when this resolution was brought to condemn Israel for certain actions undertaken in the old city of Jerusalem, that motion, once again, we have abstained. And through this abstention, we are sending a very wrong message to. Yes, please.
When this matter came up, but again, that was after much consideration, Honorable Minister.
Yes.
Because Sri Lanka is also the chair of the Israeli Practices Committee, and we felt, and I think even the Palestinians do appreciate the fact, in order to maintain our neutrality and credibility as the chairman in that respect, we felt it is best that we abstain. That was the thinking behind that decision.
Whereas we have always
stood for Palestinian rights throughout my period as foreign minister.
You know, am I to take it that this is a sentiment that was shared by the Palestinian delegation to the UNESCO, and then they understood? No.
Definitely.
I mean, none of us are disputing the fact that we have been chairing the Israeli practices in the Occupied Territories Committee for several years now, and when we were present in Geneva, we have seen the praise that countries which are friendly towards Palestine's cause heap on Sri Lanka for the excellent work we are doing as a chair of this particular committee. But nevertheless, the Honourable Minister, let me quote from Mr. Hillel Nuer, the head of the pro-Israeli UN Watch. Now he says, additional countries abstaining in the vote had a positive aspect for Israel. And he says that by these abstentions, Palestinians suffered a significant defeat in the international arena. This is the impact. This is how the Israeli lobby is trying to market this issue of our abstaining in these votes in order to continue with their derogatory practices in the occupied territories. As a matter of fact, I think the Honorable Minister last time in reply to Honorable Dinesh Gunawardena dealt in detail about the wording of the resolution then, and that you felt that the wording should have been much softer and it was too harsh, and therefore it was not promoting a reconciled approach towards the two sides, and that we should stand towards promoting this time-honored policy that we have now continued to allow Israel and Palestine to be recognized and then stay as on the two-state policy. With all that, now let me read portions of this motion, which is very, very explicit in its content. Now it says, the Executive Board, having examined document 201X30, now I'm just quoting portions. One, regrets the failure of the Israeli occupying authorities to cease the persistent excavations, tunneling works and projects in East Jerusalem, particularly in and around the Old City of Jerusalem, which are illegal under international law, and reiterates its request to Israel, the occupying power, to prohibit all violations which are not in conformity with the provisions of the relevant UNESCO conventions, resolutions and decisions. Then another one also regrets the Israeli refusal to implement the UNESCO request to the Director General to appoint a permanent representative to be stationed in East Jerusalem to report on a regular basis about all aspects covering the fields of competence of UNESCO in East Jerusalem. And it continues, reaffirms that the two concerned sites located in Hebron and in Bethlehem are an integral part of the occupied Palestinian territory, and shares the conviction affirmed by the international community that the two sites are of religious significance for Judaism, Christianity, and Islam. As a matter of fact, the Honorable Minister last time adverted to this argument also, that our policy was to promote the coexistence between these three monotheistic faiths in this holy land. And therefore, our policy is not to use derogatory language and to use softer language. I beg Mr. Deputy Speaker to ask the question whether the language that has been used in the resolution is any way derogatory. I mean, could we call this a derogatory language? Could we call this language being harsh? Certainly not. I mean, you cannot by any other means say that the wording of the resolution was not promoting the objectives of UNESCO's conventions and decisions that have already been adopted by the international community. So continuous violation by the State of Israel in the occupied territories, particularly harming UNESCO conventions, gave rise to a resolution such as this to be brought before UNESCO, and our continuous abstention on this issue is emboldening the Jewish state to continuously violate the international norms and best practices when it comes to UNESCO heritage sites. And that is why I take strong objections and want to record my reservations in this case. Now I have very limited time. Maybe if you have your time, you can speak. Therefore, Mr. Deputy Speaker, I would request that the Honourable Minister clarifies this and also look at this issue of continuous abstention in matters such as this, which is allowing the Israeli occupiers to continue their violations, being more emboldened, thinking that some of us who have been taking a very resolute position when it comes to the Palestinian cause are somewhat taking a very obnoxious positions in issues such as this. Therefore, this is hurting the sentiments of all those Sri Lankans who have been supporting across the religious divide the cause of Palestine. Therefore, I would rather have that on record. And I also need to say a few more things about matters here, which also relates to our international commitments, particularly the commitment through the LLRC recommendations to Geneva and in our efforts to continue with our reconciliation program. In this regard, the I must thank the Defense Ministry in having taken a decision to vacate from large portions of land in the Mullikulam area in the Musalli Divisional Secretariat Division, where the Army has vacated a very large portion of land which enables the local people, the local Tamil IDPs, to resettle in their original places of habitation. We have seen from television footage as well as from news reports that large amount of people have flocked to the area to go and resettle in those areas since this has enabled these people to go back. But in the meantime, similarly, we raised an issue regarding the Silavathure Navy Camp. I had met the President recently along with the Honorable Sambandhan on another issue, and while the President was speaking to us, I mentioned this issue of the Navy having to vacate from the Silavathure town, which occupies almost in toto. The entire town is occupied by the Navy. So a few days ago, I think probably as a result of our having taken it up with the President, now it is reported that the Navy is reducing its outer perimeter and have given up small portions of land on both sides of their perimeter fence. I mean, this is hardly inadequate. Our request is, now I can table documents here. There are almost 36 acres of land belonging to various individuals. I have a long list here. I would rather ask Honorable Deputy Speaker that these be tabled as a portion of my speech here, so that this matter can be resolved fully. Because these are all private lands for which the documents, legal documents, are held by these people, and the Navy trying to simply reduce its perimeter on both sides by a few hundred feet is not going to assist these resettling IDPs in any manner. And therefore, it would only be proper that the Navy look at a different location and then vacate from the entire Silavathure town. And having said that, I must also add here very quickly, the attitude of the forest officers in some areas. Now, in the area of Akkarepattu, there is a place called Puttane, which is a very divine place for those area people, and they had gone to, they normally have a feast in a shrine there. And when this time, when this the Muslim devotees went to celebrate and have the feast in that shrine, they have all been blocked by the forest officers saying you cannot enter here. This is an area where there is a lot of cultivation taking place, and last few years we have been having some disputes with the forest department, but then this has been continuously cultivated by the people of the Akkarapati village, and this Puthana village, the Puthana shrine today is out of bounds for these devotees to go there. And this is an absurd exercise by the forest officers. And this is in fact hurting the sentiments of Muslims all around. And I must also say, add here, that the there's a place called Ten Houses Village, they call it. These are 10 houses that were built by the housing department to for people in the in Thoppur area, in Palathuppur area. And that there again there's an army camp which needs to vacate. And this issue also has been brought up with the defense authorities, and I hope these issues will receive the attention of the authorities in complying with the program to assist the IDPs to return to their original homestead. Thank you very much, Mr. Deputy Speaker.
Parliament to Divahar Sadaha, Ekaitiadakwa Titunu.